චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන මේ බුද්ධ දේශනාවක් මූලික කොටසක් තියෙනවා. බොහෝ ප්‍රසිද්ධයි ටික. ඒක මේ පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමකුත් තියෙනවා. චේතනාව කර්මය හා ක්‍රියාව අතර සම්බන්ධතාවයක් තිබේද කියලාත් මේ අහනවා. මේක හුඟක් කෙටියෙන් මේ ප්‍රශ්නේ විස්තරව හුඟක් තිබුණාට කියන්නේ හැමතැනම ප්‍රසිද්ධව තිබුණාට මේක හරි ගැඹුරු ප්‍රශ්නයක්. මේ චේතනාව කියන එක විග්‍රහ කරගන්නකොට ඒක හුඟක් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. අභිධර්මයට අනුකූල වන්නා වූ විග්‍රහයකින් මේ චේතනා කියන චෛතසිකයක් මේක විග්‍රහ කරගන්න වෙනවා. චේතනා කියන මේ චෛතසිකයෙන් කියවෙන වචනයක් තියෙනවා. මොකද්ද? මල්ල සහ මල්ලක තියෙන බලුවාය කියලා උපමාවක් තියෙනවා චිත්ත සහ චෛතසික වලට. චිත්ත කියලා කොටසක් තියෙනවා. ආරම්මන විජානන ලක්කණං චිත්තං ආදී වශයෙන් පබස්වර මිදම් බිකවේ චිත්තං. මෙහෙම චිත්ත විවිධාකාර ක්‍රම වලින් විග්‍රහ කරන මේ චිත්ත කියන වචනේ. ඒ වගේ මේ චිත්ත කියන එක විග්‍රහ කළ අභිධර්මයේ විග්‍රහ කරනකොට සිත් 89ක් හෝ 121ක් කියන ශ්‍රමවේදයකට අනුකූලව විග්‍රහ කළ ප්‍රභේද කරනවා. ඉතින් ඒ යම් කිසි ක්‍රමයකින් මේ චිත්ත කියන වචනේදී පෙන්වන්නේ අපිට මේ හිත හිත කියන වචනෙන් අපි කියනකොට මේ දැනෙන ස්වභාවයක් තියෙනවා. අපිට දැනෙන ස්වභාවයක් තියෙන මේ දැනෙන ස්වභාවය හඳුන්වන්නත් හිත කියනවා. ඒක දැනෙන්නේ වේදනා කියන චෛතසිකයේද? ඒ හිතක තියෙනවා චෛතසික 52ක්. ඔක්කොම එක හිතේ දෙන්නේ නැහැ. ඒක අභිධර්මයේ පිළිබඳව පාඩම් මාලාවක විග්‍රහයක්. ඒව ඇත්ත වශයෙන්ම මේ සාමාන්‍ය විග්‍රහ කරන්න ගියොත් පැටලෙනවා. ඒකයි යන්තම් උඩින්මත්තෙන් හරි මේ චේතනා ගැන කියවෙනකොට ඒ පොඩ්ඩ කියන්න ඕනේ හින්දා මේ ටික කියන්නේ. මේකෙන් තියෙනවා ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා. සෑම හිතකම යෙදෙන චෛතසික 7ක්. ඒ 7 නැත්නම් එහෙම ඒකෙන් පෙන්නන හිතක් ගොඩ නැගින්නේ නැහැ මොනවත්. 7 එකක් හරි අඩු කළොත් ගොඩ නැගින්නේ නැහැ. අත්‍යවශ්‍ය 11ක් වෙයි. හොද්දක් අරගන්නවා මිරිස් හොද්ද කියනවා පල්ලෙහාම හොද්ද. ඕකෙන් උඩට තමයි අනික් කල හොදි පරිප්පු හොදි ඔක්කොම පටන් ගන්න ඉන් එහාට. දාන දේ අනුව ඒකට හොද්දට නමක් කියනවා. අලත් අහකලා පරිපුත් අහකලා දාන ඒවා කෙහෙල් ගෙඩි ඔක්කොම ජාති අයින් කළාට පස්සේ ඉතුරු වෙච්ච එකක් තියෙනවා මිරිස් හොද්ද කිව්වා ඒකට. ඒකෙන් එහෙම මොනවද තියෙන්නේ? ලුණු තියෙනවා. ලුණුත් තියෙනවා. මිරිස් හරි සරක්කු පහේ ටිකක් හරි තියෙනවා. ඒ අත්‍යවශ්‍ය ඉතාම පුජ්ජිටිකෙන් අපි ඔක දාන්නේ ඔක්කොම වතුරකට. මේ හැම හොද්දටම ප්‍රධාන සංඝටකේ 99%ක් තියෙන වතුර. නැත්නම් 95%ක්ව තියෙන වතුර. අනික අයකට එකතු කරපුවා. පබස්සරෙ මිදම් වික්කේ චිත්තං කිව්වා වගේ වතුර කියන කොටසක් තියෙනවා. ඕකේ දැනෙන ස්වභාවය කිව්ව චිත්ත කියන ස්වභාවයට චෛතසික අත්හැරලා ගත්තතර වතුර ටික වාගේ. හැබැයි ඕකෙන් වතුරේ තියෙන පිරිසිදු වතුර කියලා යමක වාජනයක දාලා හරි හඳවලා තියෙනවනම් ඒ වගේ අත්‍යවශ්‍ය කොටස් ටිකක් තියෙනවා මේ වතුර හඳුන්වන්න. ඒ වතුරෙන් යමක් හැදුනහම හොද්දාක් හැදුවහම අන්තිම පල්ලෙහාම හොද්ද මිරිස් හොද්ද කියන ලුණු ලහකුලොත් එහෙම අනිත් ටික දැම්මොත් ඒක හොද්දා කියලා නියම කරන්න බෑ. අර සරක්කු පහේ ටික අහක් කරනවා. ඒ ලුණුයි ලුණුයි විතරක් දාලා හිටන් වතුර දාලා සැම්බුවොත් ඒක හොද්දා කියන්න බෑ. ඒකට අවශ්‍ය කරන ප්‍රධාන සංඝටක ටිකක් තියෙනවා. ඒ ටිකෙන් එකක් හරි අයින් කළොත් අර හොද්ද කියන එක තත්ත්වේ නැති වෙලා යනවා. ලුණුයි වතුරයි දාලා හිටන් කොච්චර උණු කරලා බැලුවා ලුණුට හතින ලුණු වතුර මිසක් ඒක හොද්දක් නෙවෙයි. මිරිස් ටිකක් හරි කොත්තමල්ලි ටිකක් හරි දාලා සම්බල හිටන් කටගාලා බලනකොට ඒක කොත්තමල්ලි වතුර මිසක් ඒක මිරිස් තඹපු වතුර මිසක් ඒක හොද්දක් කියලා ගන්න බෑ. මේ වගේ ලුණු මිරිස් ආදී වර්ග දෙකක් තුනක් ඔකට එකතු වෙලා ආවට පස්සේ ආන්තර හොද්ද කියන එක කියන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා වාගේ. මේ චිත්ත විග්‍රහ කරලා දෙනකොට මේ සිත් 89ට විග්‍රහ කරලා පෙන්වන තැනකදී කෝක හරි එක හිතක් කියලා සම්බන්ධ කරලා පෙන්වන්න නම් අවශ්‍ය කරන ප්‍රධාන චෛතසික 7ක් තියෙනවා. චෛතසික කිව්වේ හිතක ක්‍රියාත්මක වෙන්නේ ඉදෙනේම. හිතක් ක්‍රියාත්මක කරන්න බැමි චෛතසික කියන හිතේ පහළ වෙන කොටස් ටික නැත්නම්. හැබැයි මේ කොටස් විවිධාකාරයෙන් සම්බන්ධ වෙනවා. ප්‍රධාන ගොඩනගලා හිත හදන්න අවශ්‍ය කරන සර්වචිත්ත සාධාරණ කියලා සියලුම සිත්වලට සාධාරණ චෛතසික හතක් තියෙනවා. පෞහිතක් හරි, පිංහිතක් හරි, ලෝකෝත්තර හිතක් හරි, අරිහත් ඵල හිතෙත් ඒක තියෙනවා. අන්නේ ඒ ටිකත් මේ චේතනා කියන චෛතසිකයේ තියෙනවා. ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා. මේ චේතනා කියන චෛතසිකය මොකද්ද කරන්නේ? යම්කිසි දැනෙන ස්වභාවයක් ඇති හිතක් ගොඩනගලා දෙන එක. ඒක ගොඩනැගුවේ නැත්නම් එහෙම මොනවත් කරන්න බෑ. හිතක ප්‍රධානියා වෙනවා. ගොඩනගලා දෙන්න ඕනේ. චේතනාවෙන් ගොඩනැගුවේ නැත්නම් එහෙම මෙහෙම හිතක් පහළ වුණා කියලා දැනින්නේ නැහැ. දැනගන්නවත් හම්බෙන්නේ නැහැ. පහළ වෙච්ච හිත යමකින් ගොඩනගන්න ඕනේ. ඒ ගොඩනගන මානසිකත්වයක් තියෙනවා හිතක ක්‍රියාත්මක වෙන. ওই චෛතසික කියන ඒවා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා, න්‍යාය ධර්මයක්, චිත්ත නියමයක්. ඒක තියෙනවා ඒකෝපාද. හිතත් එකම එකට උපදිනවා. ඒක භංග. හිත බිඳෙනකොට ඒකත් බිඳෙනවා. ඒකා රම්මන. හිත ගත්තේ යම් අරමුණක්ද, චෛතසිකවල අරමුණත් ඒකයි. මේ හිතක තියෙන චෛතසිකයි හිතේ තියෙන සම්බන්ධය හැටි. හිතකින් තොරව කිසිම චෛතසිකයක් කවදාවත් කිසි තැනක නිකම් පහළ වෙන්නේ නැහැ. හිතක් නැති දෙන චෛතසික විතරක් පහළ වෙන්නේ නැහැ. මෙයා චිත්ත නියම. ඒවෙන් දුරව කතා කළොත් එහෙම ධර්මයට විරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දකින්න ඕනේ මෙන්න මේ චේතනා කියන එකෙන් කරන්නේ මොකද්ද? හිත තනනවා. හිත ගොඩනගනවා කියන එකයි. චේතනාව හැමිලෙම දැන් කයෙන් කායින් ක්‍රියාත්මක වෙනවා නම් යමක්. කය ක්‍රියාත්මක කරනකොට හිතන්න ඕනේ හිතල තමයි කය උස්සන්න ඕනේ. කකුල උස්සනවා හිතල උස්සන්න ඕනේ. අතපය උස්සනවා. මොනවා හරි කරනකොට කය ක්‍රියාත්මක කරනකොට හිත හිතා ක්‍රියාත්මක කරන්න ඕනේ. හිතක් නැත්නම් මලමිනියමයි කය පැත්තක තියෙනවා, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊ හිතීම තවත් බලවේගයක් එක සම්බන්ධ කරලා ක්‍රියාත්මක කිරීමට හිත බලවත් කරන්න ඕනේ. අන්න එහෙම කරනකොට මොකද වෙන්නේ? කය ක්‍රියාත්මක වෙනවා. කය ක්‍රියාත්මක කරන්නා වූ චේතනාවන් සමග සම්බන්ධලා හිත ක්‍රියාත්මක වෙනකොට ඒක යම්කිසි අවිද්‍යාවක්, තෘෂ්ණාවක් එක හෝ සම්බන්ධ වෙලා ආවොත් ඒවට කියනවා සංචේතනා වුණා. අවිද්‍යාව, තෘෂ්ණාව විතර නෙවෙයි මොනවා හරි ඕමනාවකට හිත ක්‍රියාත්මක කරනවා නම් පටන් ගන්නකොට චේතනා සංචේතනා වෙලයි ක්‍රියාත්මක වෙන්නේ. නිකම්ම චේතනාව තමයි ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා කියලා ගහල හිතක් ගොඩනගනකොට පහළ වුණේ දැනෙන ස්වභාවයේ. ඔය නිින්දක නිදාගෙන ඉන්නේ නෑ ඇහැරලා. කොහොමද ඇහැරලා බව දන්නේ? මට දැනෙනවා අවදිව ඉන්න බව. ඒ කියන්නේ ඇහැර පේන හින්දාද? නෑ, සන්දය තවදිව ඉන්නවනේ. කනට ඇහෙන හින්දාද? නෑ, කම්බීරි අය තවදිව ඉන්නවා. ගඳ සුවඳ වශයෙන් නාහිර දැනෙන හින්දාද? නෑ, නාහිර වල එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැති කෙනෙක් හිටියොත් ඒත් යට අවදිව හිටිය හැකි. රහ දැනෙන හින්දා දකින්නේ අවදිව ඉන්න බව. නෑ, රහ බලන්න නැතුව ඉන්න ඉලාට අවදිව ඉන්න බව පේනවා. ඇඟට ස්පර්ශයක් එහෙම දැනෙන හින්දාද? නෑ, ස්පර්ශ එකක්වත් දැනුනේ නැතොට අවදිව ඉන්න බව වැටහෙනවා. එහෙනම් මොකෙන්ද අවදිව ඉන්න බව වැටහුනේ? අන්න ඒකට කියනවා ආරම්මන විජානනය කරනවා. ආරම්මන ජානනය කරනවා. ආරම්මන විජානන ලක්ෂණයයි ඔය චිත්ත කියලා කියන විවිධාකාර අරමුණු දැනගැනීමේ ලක්ෂණය. ඒ ලක්ෂණය ඇති වෙන්නේ මොකේද? ඔන්නේ දැනෙන ස්වභාවයට. ඒ දැනෙන ස්වභාවයේ චිත්ත ඉස්සෙල්ලාම ආරම්භක චිත්තවල හැටි. දැන් බුදු පියාණන් වහන්සේගෙන් එක අවස්ථාවක් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ අර මේ මොකද ඒ තරම් මිනිස්සේ කියනවා, ස්වාමීනි මුල් කාලේ හිටපු බුද්ධකාරාම පුත්ත කියන තවුසා ගැන, එයා ගැන පැහැදිච්ච එක්තරා බ්‍රාහ්මණෙක් ඇවිදින් කියනවා, ස්වාමීනි මෙහෙම බ්‍රාහ්මණෙක් හිටියා බුද්ධකාරාම පුත්ත කියලා. මං එයා ගැන හරි පැහැදීමක් තියෙනවා. මොකක් නිසාද? එක දවසක් කැල් 500ක් එයා යන පාරි ගියා. පාරි දුවවිල්ල තිබුණා බොහොම ඉඩෝර කාලෙක. ඒ 500 යනකොට හැමතැනම දුවවිලි ඇවිස්සුණා. ඒ දුවවිලි වලින් අර තාපසතුමාගේ සිවුර හැමතැනම දුවිලි. ඊට පස්සේ ගල් 500 ගියාට පස්සේ මම ගිහිල්ලා ඇහුවා. එයා වටපිට බලලා දුවිලි ටික පිහදාගත්තා. මම ඇහුවා, ස්වාමිනී ඔබ වහන්සේ ඉතින් මේ ගල් 500 ගැනකම් මෙතන මොකද හිටියේ දැක්කේ නැද්ද? මම දැක්කේ නැහැ නේ, මට දැනුන්නේ නැහැ නේ. ස්වාමිනී හරි පුදුම සමාධියක් නේ. එයා හරි ගැඹුරු සමාධියක හිටියේ ඉඳලා තියෙන්නේ. ළඟින් ගල් 500ක් ගිය සද්දවත් එයාට ඇහිලා නැහැ. ඒ සමාධියක ඉන්නකොටනේ බුදුරන් වහන්සේ දේශනා කරනවා, එහෙම සමාධියක ඉන්නේ නැතුව මේ හොඳට අවදිව ඉඳද්දි යම් කෙනෙකුට මෙහෙම දෙයක් වුණා නම් මොකද කියන්නේ? මහා හෙණයක් ගහලා හරබ්බානකු එතන හිටව මිනිස්සුයි මැරිලා ගමේ ඉන්න මිනිස්සු මහා කෑකෝ ගහගෙන ඇවිදිලා හිටන් ඒ අර මිනිස්සෙයි අර සත්තු එක්කම අරගෙන එතනින් යනවා. ළඟ පුංචි පැලක් තියෙනවා කමතේ. ඔය පැලේ ඉන්නකොට ඔහොම නිඳ ගිහිල්ලත් නැතුව සමාධියකත් නැතුව අවදීනුත් ඉඳද්දි ඒකක්වත් ඇහුනේ නැහැ නම් මේකෙන් කෝකද විශේෂ? ස්වාමීනි භාවනාවක සමාධියක ඉන්නකොට නිඳ ගිහින් ඉන්නකොට ඇහෙන්නේ නැති එක නම් පුදුමයක්. හොඳ අවදියෙන් ඉඳද්දි එහෙම නිඳකුත් නැතුව එහෙම වෙලාවකත් ඔහොම දෙයක් ඇහෙන්නේ නැතුව ඉඳී ක්‍රමයක් තියෙනවා නම් ඒක මොකද්ද? හරි පුදුම සිද්ධියක් මම ඇහුවෙත් අද. ඒක හරි විශේෂයි. ඉතින් බගුණ දැන් මේ ටික කළ ඉස්සෙල්ලා මෙතන ওই සිද්ධිය වුණානේ. මම හිටියෙත් මේ කමතේ පැලේ. මං නිදාගෙන හිටියෙත් නැහැ. මං අවදිවමයි හිටියේ. ගැඹුරු සමාධියට එහෙම බැහැලා හිටියෙත් නැහැ. ඔගෙන අරූප සමාපත්තියට බැහැලා හිටියේ නැහැ. ඒ විලාදි මේ සිද්ධිය ඔක්කොම වුණා මම පස්සේ ආවර්ජනයකට මිසක් ඒ විලාදි මම දන්නේ නැහැ. මෙහෙම සිද්ධියක් වෙලා මෙහෙම සද්දයක් ආවද මට එකක්වත් තේරුන්නේ නැහැ. එහෙම මං හිටියේ නැහැ. තේරුන්නේ නැහැ නෙමෙයි, එහෙම එක හිටියේ නැහැ. එහෙම සමාධියක් තියෙනවා. හැබැයි ඒක අවදිව ඉන්න එක. අවදි බව දන්නවා. අන පබාසර විදම් වික්‍රේ චිත්තං කියන තැන. ඒ උන්වහන්සේ හිටිය අරිහත් ඵලචිත්තේ. චිත්ත සමාධියේ ඉන්නකොට අරිහත් ඵලචිත්තේ කියන්නේ අර ගැඹුරු අරූප සමාධියක් එහෙම නෙමෙයි. ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන කියලා ගිහින සංඥා වේදයිත නිරෝධය කියන සමාපත්තියට අත්ත සමාපත්තියේ නවානුපූර්ව සමාපත්තියට යන ක්‍රමයක් තියෙනවා. ඒක වෙනම අංශයක්. අරිහත් ඵල සමාධිය කියන්නේ ඔය කියනා වූ අරූප සමාධි නැති ඇටත් අරිහත් ඵල සමාපත්තිය ලැබුණු රහතන් වහන්සේලාට ඒ ඵල සමාපත්තිය ඉන්න පුළුවන්. ලෝකයේ පිළිවඳ බාහිර අවධානයක් යොමු වෙන්න හේතු නැති නිසා උන්වහන්සේලාට ආවර්ජනා කරන්න ඕනකමක් නැහැ. පේනවා. පෙනීමේ ස්වභාවය තියෙනවා. ආවර්ජනා කළොත් තමයි පේන්නේ. ඇහෙන ස්වභාවය තියෙනවා. ආවර්ජනා කළොත් තමයි ඇහෙන්නේ. දැන් මේක හොඳ තේරුම් ගන්න හරි ගැඹුරු තැන. අපිත් එක්තරා අත්දැකීමක් තියෙනනේ ඔය ගැන. ඔය පොත්පත් බලන අය විශේෂ පොත්පත් පත්‍රයක විශේෂ ලිපියක් එහෙම කියවනකොට සමහරලාට අර බිත්ති ඔරලෝසුවේ 12 කනිසම වැදිනවා. නැ වෙලාව 12ක් වැදිලා දාන දාන් ගාලා. පස්සේ කල්පනා කළා බලන කීයද වෙලාව. මම 11 හමාරට ඉතින් ඉඳගත් මේ 12ට යන්න හිතාගෙන ගමන. ඒ වෙලාවට මේ පත්‍රයේ තිබ්බ ලියවිල්ල මේ පොතේ තියෙන මේ විශේෂ කොට බලා හිටියා මම දන්නේ නැහැ 12 නෑ දෙක එක සත් කිත්තු වෙලාව. ඔය අධ්‍යක්ෂකීම් තියෙනවා හැම ඒවා. ඒක මේ වෙලාව වැදුන්නේ නැන්ද මට ඇහුන්නේ නැහැ. දැන් මොකක් නිසාද? නිදාගෙන හිටියෙත් නෑ, හොඳ අවදියෙන් හිටියේ. වෙලා වැහිලා නෑ. සමහරවිට වෙලක් අය අපි ලොකු කල්පනාවකින් ඉන්නවා, නිින්දේ නෙමෙයි. හොඳ කල්පනාවක වැදගත් විශේෂ කල්පනාවක් ඉන්නකොට කවුරු හරි කතා කරනවා, අපිට ඇහිලා නෑ කතා කරනවා. සමහරවිට ඇඟ දිගේ සතෙක් යනවා අයිත් දැනින්නේ. කවුරු හරි ඇවිත් හයියෙන් තට්ටු කරලා උඩ විසියලා එකපාර ගැස්සීලා වල්. අන්න ආවර්ජින එක පාර එනකොට ඇති වෙනස. ඊ අපිට මේ අත්දැකීම තියෙන්නේ අපි අත්හැරලා ඉන්න හින්දා නෙමෙයි. අපේ මානසිකත්වයේ මොනෝhari එක දෙයකට දැඩිව අවධානය යොමු වෙලා අනික්ව ආවර්ජනා නොකරන මානසිකත්වයේ ඇවිදිල්ල. නමුත් අරිහතුන් වහන්සේට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවාත් ওই බාහිර සේවල් සිදින ධර්ම කියන මේ හය ආකාරي අරමුණු පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් පූර්ණ වැටහීම නිසා උන්වහන්සේට ආවර්ජනා කරන්න ඕනකමක් නැහැ. එහෙම බලාපොරොත්තු වෙක පිළිහිල්ලා නැහැ එකම කියලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ දැනෙනවා ආරම්මන විජානන ලක්ෂණේ තියෙනවා. ආවර්ජන නොකරන නිසා උන්වහන්සේ නිදිත් නැහැ. උන්වහන්සේ 아무ත જાතික වෙන සමාධියකත් නැහැ. උන්වහන්සේ නිහඬව ඉතන ඉන්නවා. මෙන්න මේකට කියනවා කිසියම් කෙලෙසයක් නැති කෙලෙස් කහටින් විමුක්ත වෙච්ච අනිදසන විඥානි. ඒකට අරමුණු ගන්නෙ නැහැ. අරමුණු නොගන්න හිත. මොකද්ද අරමුණ? අත්හැරීම සාන්තයි, නොයල්ම විදීම සාන්තයි, ලෝකේ අල්ලන එක නිදහස් වුණාම හොඳයි. ඔතන හිත තියෙනවා. ඒ අත්හැරීම නොයල්ම විදීම කියන්නේ නිවනේ අරමුණ. ඒකට හේතු වෙන අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන කාරණා තුන. ලෝකයේ කිසිම නිමිත්තක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වශයෙන් ගන්නෙ නැහැ. අසාරයිකම උට ගන්නවා. අන්න එහෙම ඉන්න පුළුවන් හැකියාවක් තියෙන සමාධියක්. ඒක තමයි අරිහත් ඵල සමාධිය එක ලක්ෂණය. අනිමිත්ත සමාධිය කියනවා ඒකට. අන්න ඒක ලෝකේ දැකීම් සහගත නැහැ ඒ විලාසෙ. ලෝකේ යොමු වෙලා නැතුව ඉන්න වෙලාව. මේක හරි අමාරු දෙයක් තේරුම් ගන්න. අරිහත් ඵල චිත්තයේ ස්වභාවයක් වෙයි කියන්නේ. අපනිහිත ප්‍රණීතයි කියලා සාන්තයි කියලා මොනවා ගන්නද ලෝකේ? ඔන්න ඔය අවබෝධය පූර්ණ වෙච්ච දාට ඔහොම හැඟීමක් එනවා. ඒ නිසා ඒ ප්‍රණීතභාවයෙන් අල්ලා ගන්න බලාපොරොත්තු ඇත්තරනහම ආවර්ජන කරන බලාපොරොත්තුවක් නැහැ ලෝකෙ ගැන. ලෝක ආවර්ජනේ නහක් වෙලා ඉන්නවා. නිදිත් නැහැ. භවාංගය කියන එකකෙත් නැහැ. ඕර් කියනවා අරිහත් ඵලචිත්තේ ශුන්්‍යත. ලෝකේ හරියෙන් ශූන්‍යයි. මොනවා ගන්නද? හරියෙන් ශූන්‍ය වන ලෝකයේ මොනවා ආවර්ජන කරන්නද? අන්නේ නිදහස් අවස්ථාවේදී උන්වහන්සේ එතන ඉන්නවා. මෙන්න මේ වෙලාවෙත් ඇති වෙනවා අර කියන පබස්වර මිදම් වික්කවේ චිත්තං කිව ආගන්තුක සියලු කෙලෙස් අහකිලා ගියාම මූලික විතන චිත්ත ස්වභාවය. ඔන්නේ ස්වභාවෙත් ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන ඔන්නේ ටික තියෙනවා. ඒ කියන්නේ දැනෙන ස්වභාවයේ තියෙනවා. දැනෙන ස්වභාවයේ විසිරෝලා නැහැ. දැනෙන ස්වභාවයේ තියෙන බව ස්පර්ශයි. ඒක දැනෙනවා. ඒ වේදනාව තියෙනවා. ඒක ගොඩ නැගෙනවා. ඒ හිත ගොඩ නැගෙන එකේ ඉන්නවා. ඒක නැති වෙන නිරෝධ සමාපත්තිය. එදා උන්වහන්සේ අන්න එහෙම දැරගෙන ලෝකයේ අරමුණු කරන්නේ නැතුව සය ආකාරයක ස්පර්ශයන් අත්හැරලා ඉන්නකොට මනසින් බාහිරියව අත්හැරලා ඉන්නකොට කර්ම ශක්තියෙන් ගොඩ නැගිලා තියෙන මනස තියෙනවා. අන්න ඒ මානසික ස්වභාවය ධර්මයක් ඝට්ටණය කළොත් මනෝවිඤ්ඤාණය පහළ වෙනවා. මනෝවිඤ්ඤාණය පහළ නොකර ඉන්න මනංච කියන තැන ඉන්නවා. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ. ඒක ඉන්ද්‍රියක්. මනේ ඉන්ද්‍රිය. නමුත් ඔක හරි සියුම් තැනක් නිසා පොත්වල විග්‍රහ කරලා දෙනවා. මට දොස් කියන්න පුළුවන් අමුතු බණ කියනවා කියලා. නමුත් ඔක විග්‍රහ කරලා දෙන්න තේරෙන්නේ නැහැ නම් කරන්න දෙයක් නැහැ. බොහොම සියුම් තැනක් ඒකයි විග්‍රහ කරලා තියෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපද්දච චක්කු විඤ්ඤාණ. චක්කු පුරේ ජාතයි, රූපේ පුරේ ජාතයි. මුලින් පහළ වෙන්න ඕන. ඒ දෙක පටිච්ච වීමෙන් හටගන්න චක්කු විඤ්ඤාණය පත්‍යේ ජාතයි, පස්සේ පහළ වුණේ. ඒ කියන්නේ මුලින් පස්සේ කියන්නේ ගාක ඇත නෙමෙයි. අප්පුඩි ගහනකොට ඉස්සෙල්ලා අප්පුඩි ගහන්න ඕනේ හඬ ඊට වෙයි ක්‍රම පිටුණත් අප්පුඩි ගහන අප්පුඩිය ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙනකොට තමයි හඬ පිටුනේ මොහොතක මාත්‍රියක පහුවෙලා. අන්න එහෙම අවස්ථාවක් තියෙනවා. මාත්‍රියක යහමහා වීමක වෙන්නුම් කිරීමක් තියෙනකෝ කියන්න වෙලාවක් නැහැ. ඉස්තෙලා පස්සේ වුණා කියලා මේක අති සූක්ෂමවන් නව් අනාවරණ ඥානයට දකින්න දෙයක් මිසක් සාමාන්‍ය කෙනෙකුට කියන්න බෑ. එවලෙම මේ සිද්ධිය වුණා වගේ තමයි දකින්නේ. ඇහැට රූපේ පේනකොට ඒ පේන ඇහැයි රූපයයි ඉස්තෙලා ක්‍රියාත්මක වීමේ ස්පර්ශ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඊතා මොහතක අති අල්ප මාත්‍ර මොහතක විඥානයේ පහළ වෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙන මනංච පටිච්ච ධම්මේච උපජ්ජති කියන සිද්ධාන්තය සිද්ධ වෙන්නේ මනෝවිඥානයක් පහළ වෙන්නේ. මනෝවිඤ්ඤාණය පහළොත් මොනවද පහළුනේ? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝවිඤ්ඤාණ කියන ওই ටික පහළ වෙනවා. ওই ටික පහළ නොවී ඉන්නවා නම් මන තියෙනවා. ධර්මය ඝට්ටණය වෙන්නේ නැහැ. අන්නීලාදී මන තියෙන බව වැටහෙන්නේ බාහිර ධර්මයන්ගෙන් වෙන් වෙලා ඉන්න වෙලාවක. අන්නී අවස්ථාව තමයි ඔය කිව්වේ හිත ආධ්‍යාත්මීයම පිහිටියා. වෙන යන්න තැනක් නැති නිසා අල්ලන දෙයක් නැති නිසා පිහිටපු ආකාරය. මෙන්න මෙතන තියෙනවා මේ චේතනා කියන ඒ හිත තලන චෛතසිකේ. ඒ නිසා තමයි උන්වහන්සේ අරිහත් ඵල චිත්තය හඳුනන්නේ. නැත්නම් අරිහත් ඵල චිත්තයයි මේ කියලා හඳුනන්න බෑ. ඒක ආවි නැත්නම්. ඉතින් වේදනා සංඥා කියන ඒවා ස්වභාවය ඒකයි. ඉතින් අන්නේ වගේ මේ මෙතනින් පටන් ගන්න. ඊට පස්සේ අපි ඔතන ඉන්නේ නැහැ. ඔතන ඉන්න බෑ. මොකක් නිසාද? ආගන්තුක උපක්ලේශ නිසා කිලිටි වෙලා ඉන්නේ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ලෝකේ වැළඳ ගන්න බලාගෙන අරමුණක රස විඳින්න බලාගෙන අරමුණ ප්‍රිය කරමින් එනේන අරමුණ භුක්ති දින මානසිකත්වයේ ගොඩනගෙන බලාපොරොත්තුෙන් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්න පුද්ගලයා මොහොතක් පාසාම ওই ටිකේ ඉන්න අවධානයක් යොමු කරගෙන ආවර්ජනයක ඉන්නවා. මෙන්න මේ ආවර්ජනයක ඉන්න නිසා මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ චිත්ත අවස්ථාව ඉක්ම ගිහිලා මනෝ කියන අවස්ථාවට මොහොතකින් පත් වෙලා ඉන්නේ. මොනවාද බලාපොරොත්තු? මනෝ වලින් බලාපොරොත්තු වෙනා ලෝකේ ඉන්නේ අල්ලගන්න අවධානය යොමු කරගෙන ඉන්නා ලෝකෙට. ලෝකෙට කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන ලෝකෙට අහුවෙන්නේ දෙයක්. අරමුණු කරලා හිටන් හිතක් ගොඩනගෙන ආවර්ජනයකින් ඉන්නවා, බලාපොරොත්තුවකින් ඉන්නවා. ඒ බලාපොරොත්තු ඉන්නකොට ඕවාට ඉනේවා එනකොටම ඒක අහුවෙනවා. මාන සංකීර්ණෙන් ඇදිලා ගන්නවා. ගත්තාට පස්සේ මොකද කියන්නේ? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ආපු වැඩපිළින්නම් ඔතෙන්නකම් ආවි. හදයන් කියලා එක ටික දුවෙනවා. හිතවත් වෙනවා. අරමුණ අල්ලා ගන්නවා. දැන් වායි මම මේ කියන විස්තරේ නෙමෙයි අටුවා පොතල විග්‍රහ කරන්න, ආචාර්යවාදවල විග්‍රහ කරන්න විතරයි වෙනස් විදිහට. සමහර ලැති ඔය මම විග්‍රහ කරන්න ගියාම හැබැයි හොඳ රසන මේ තේරෙන අවබෝධයෙන් කියන හරිය මේක තේරෙනවා කිව්වහම අර පොත්වල තියෙනවා කිව්වල මොකද්ද මේ කියන්නේ කියලා තෝරාගන්න බෑ. ඒකයි කාරණේ. ඉතින් මේ හැම හිතක්ම ගොඩනැගෙන ගොඩනැගෙන වෙලාවට ඒ කෙලෙස් කහරත් එක්කලා ගොඩනගන්න පටන් ගන්නවා මේ චේතනා කියන චෛතසිකේ. ඉතින් ඔය හදයන් කියන අවස්ථාවට ආපුහම ලෝකෙට වැඳුණා. ලෝකෙට වැඳෙන හිතක් ආවොත් එක කාමරාගයෙන් වැඳිලා, එක රූපරාගයෙන් වැඳිලා, එක අරූපරාගයෙන් වැඳිලා රාග කියන තැනට ආවා. අන්න හදයන් වෙන්න එපා කියන එකයි බුදුරණන් වහන්සේ දේශනා කළේ. හදයන් කළොත් ලෝකේ හාද වෙන්න බෑ. හිතවත් වුණොත් ඕකට කියනවා තණ්හාවෙන් වැඳුණා කියලා. තණ්හා නිරෝධ කළාම හදයන් ඉවරයි. හද හට ගන්න හේතුව නැහැ. යලි යලි හට ගන්න හේතුව නැහැ. ඉතින් මානසං භාවයේ අපරිමාණ කියලා අප්‍රමාණ මානසං භාවයේ වළඳ කියන එකෙන් පෙන්නවා කර්ණීය මත සූත්‍රයේ. සත්වයක යාළු වෙන්න හිතවත් වෙන්න බෑ. දයාවෙන් කරුණාවෙන් ලෝක සත්වෙන් යහපත කරන මට්ටමේ ඉන්න. එයින් එහාට හිත තිබ්බොත් හදයන් වුණාට පස්සේ මගේ වස්තුව ආවතන අන්න හදයන් වුණාම සිද්ධ වෙන්නේ. පොඩි එක අල්ලගෙන ඉවිනවා මගේ රත්තරන් වස්තුව කියලා. පොඩි දරුවා ඉවිනවා මගේ වැටියා, හරි ආදරේ, මගේ භාර්යාව, මගේ ස්වාමි පුරුෂයා, මගේ අම්මා, මගේ තාත්තා. ඉතින් අල්ලගෙන ඉවගෙන බදාගෙන මොකද වෙන්නේ? හදයන් වෙලා සංගණිකා දෝෂ සහිතයි. එතන පටන්ගෙන මහා දැවීමට හේතු වෙනවා. කැඩෙන විදින විනාශ වෙන, කඩන විදින විනාශ කරන, කැඩී විදී විනාශ වෙන මේ ස්වභාවයක් ඇති දේවල් එක යාළු වෙන්න ගියාම, හිතවත් වෙන්න ගියාම කැඩීද විදීද විනාශ වෙයිද, කඩයිද විදීද විනාශ වෙයිද කරයිද, කැඩී විදී විනාශ වී යයිද, හොරු පැහැර ගනීද, විනාශයක් වෙයිද, ලෙඩක් හැදෙයිද, මේවට ගෝචර වෙන දෙයක් කියලා යාළු වුණාම ඕක වෙනවනේ. හැමෙලියෙම වික්ෂිප්තයි. ඔන්න උතන නිසා තමයි බුදුරණවහන්සේ දේශනා කළේ ඔන්නේ වික්ෂිප්ත සාවේ දැවිල්ලා ගින්න. ඒකේ මිදුන කෙනා තමයි විද ගින්නේ තරම දන්නේ. ඒකේ විඳගෙන අනන්ත සංසාරී වටන් එනකන් ඒක ගින්න කියලා වැටහෙන්නේ නැහැ. මොහොතක් හරි ආරි මාර්ගය අනුගමනය කරනකොට යම් මොහතක ඔය සමාධිය ලැබුණොත් කොයි වෙලාවක හරි ඊට ආසන්න වෙන්න වෙන්න ලෝකෙ හිතවත් වෙනවා. මහා ගිනි ගොඩවල් කියලා දැන්නේ වැටහෙන්නේ කියලා තේරෙනවා. අත්දැකීමක් එනවා. පෙර නොදැකූ අත්දැකීමක්. එතකන් ඒකේ ඉන්නේ නැහැ. එතකන් ලෝකෙට ආසාවන් අත්හරින්න බෑ. කවදා හරි ලෝකේ ආදීනව දැකලා අත්තරීමේ නොවැල්මේ මිදීමේ ආනිසංස මෙනෙහි කරලා මේ ක්‍රියාවලිය ගෙනියනකොට යම් මොහතක ඔය ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙච්ච සමාධිය ටිකෙන් ටික වැඩෙනවා. ඒ මොහතකදී දකිනවා අත්තරනහවරි ගිනි නැති සාන්තිය කොච්චර සුවද. ඊට පස්සේ දකිනවා අපොත්ටි අල්ලගන්න නම් බෑ ලෝකේ. යාළුකම් විතර කරන්න හදාගන්න බෑ. හදාගත්තාම තියෙන ගින්නේ තරම මට දැන් අත්දැකීමේ වැටිලා තියෙනවා කියලා අන්නේ දකින්න පටන් ගන්න. දහම් දකින්නවා කියන්නේ ඔහොම ක්‍රමයක්. ඉතින් අන්නේ දැකීම නැති කෙනෙකුට මොකද තෝරාගන්න බැ මියා? ප්‍රභාස්වර චිත්තයේ හැටි කිව්වට. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ආගන්තුක උපක්ලේශ නිසා මෙහෙම ඇවිදිලා හිටන් ඔය හදයන් කියන එකට බලවත් වුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ලෝකේ තමන්ගේව හදා ගන්නවා. ඊට පස්සේ ඇලෙන ගැටෙන මුලා වෙන සත්‍යයටපත් වුණාම ලෝභ දේශ මොහ තහගත දූෂ්‍ය මානසිකත්වයේ හිත ගොඩ නැගින්න පටන් ගන්නවා. ඔය කොයි ක්‍රමෙන් හරි හිත ගොඩ නැගිනකොට මොකද වෙන්නේ? අන් අර චේතනා කියන චෛතසිකේ ඒ තෘෂ්ණාව සමග අවිද්‍යාව සමග එකතු වෙලා වැඩිලා ඒ සමග එකතු වෙලා සකස් වෙන්න පටන් ගන්නවා. ඒකටම සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ඔය ආදී ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. සූවිසා ප්‍රත්‍ය අතරින් ප්‍රත්‍ය වෙන ක්‍රම කීපයකින් හරි ප්‍රත්‍ය වෙලා එකතු වෙලා ওই විදිහට මොකද වෙන්නේ? අර චේ සුද්ධ චේතනා චෛතසිකය කියන එක එහෙම තියන්න බැරුව අර අසුද්ධ ස්වභාවීක ලෝභයේ සමග එකතු වෙනවා, ද්වේෂයේ සමග එකතු වෙනවා, මෝහයේ සමග, මානයේ විවිධාකාර දේ සමග එකතු වෙලා ගොඩ නැගින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? චේතනා අසුද්ධයි. ඉතින් කියනවා හිත අපිරිසිදුයි කියලා. එතකොට චේතනාව පිරිසිදු නම් හිත පිරිසිදුයි කියනවා. හැබැයි චේතනාව සමග සම්බන්ධ වෙලා ගොඩ නැගින්න නිසා යොක වෙන්නේ. ඉතින් දකින්න චේතනා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. එතකොට මෙන්න මේ නිසා මොකද කරන්නේ පුද්ගලයා? ඔය අපිරිසිදු හෝ නැත්නම් අර සුද්ධ මනසකින් ගොඩනගන්නේ ඒ ගොඩනගන එකෙන් හිතවිලි ගොඩනගනවා. අනේ චේතනාව කරන ප්‍රධාන ඉලක්කන වැඩක්. එහෙම නැත්නම් ක්‍රියාව කතාව ගොඩනගනවා. එතකොට මොකද වෙන්නේ? කර්මයක් සිද්ධ වෙනවා. සමහරවිට ඒක පුණ්‍ය කර්මයක් වෙන්නත් පුළුවන්. පාප කර්මයක් වෙන්නත් පුළුවන්. ওই දෙකටම අයිති නැති එකක් වෙන්නත් පුළුවන්. කළු කර්මයක් වෙන්න පුළුවන් එක්කෝ. සුදු කර්මයක් වෙන්නත් පුළුවන්. එවෙනම් කළු සුදු මිශ්‍ර කර්මයක් වෙන්නත් පුළුවන්. කළුත් නැති සුදුත් නැති කර්මයක් වෙන්නත් පුළුවන්. හතර ආකාරයකින් කර්ම නිපදවනවා. කල්ලං කල්ල විපාකං. කළු කර්මයක් කළොත් කළු විපාකයක් හම්බ වෙනවා. සුක්ඛං සුඛ විපාකං. සුදු කර්මයක් කළොත් සුදු විපාකයක් හම්බ වෙනවා. කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං. කළු සුදු මිශ්‍ර කර්මයක් කළොත් කළු සුදු මිශ්‍ර කර්මයක විපාක හම්බ වෙනවා. නේව කල්ල සුක්ඛං නේව කල්ල සුඛ විපාකං. කළුත් නැති සුදුත් නැති කර්මයක් කළොත් කළුත් නැති සුදුත් නැති නැන විපාකයෙන් තොර එකක් හම්බ වෙනවා. නේව කල්ල සුක්ඛ විපාක. නැන කළු විපාක කියන්නේ පාප විපාක, සුදු විපාක, පුණ්‍ය විපාක. පාප පුණ්‍ය කියන දෙක හකලා පුණ්‍ය පාප පහිනස්ස කියන අරිහතුන් වහන්සේගේ தත්වේදී කියනවා. උන්වහන්සේගේ කර්මයේ තියෙනවා කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම. නේව කල්ල සුක්ඛං නේව කල්ල සුඛ විපාකං. ඒවට විපාක නැහැ. මොකද විපාක දෙන කර්ම නෙමෙයි. කළු කර්මවත් නෙමෙයි, සුදු කර්මවත් නෙමෙයි, කළු සුදු මිශ්‍ර කර්මවත් නෙමෙයි. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ගොඩ නැගෙනකොට ඔය චේතනා මුල් කරගෙන තත්ත කතමා අවිද්‍යා පත්‍ය සංඛාරා, පුඤ්ඤාපි සංඛාරා, අපුඤ්ඤාපි සංඛාරා, ආනිඤ්ඤාපි සංඛාරා, අයං උච්චති අවිද්‍යා පත්‍ය සංඛාරා. කාය සංඛාරා, වචී සංඛාරා, මනෝ සංඛාරා. කාය සංචේතනා කාය සංඛාරා, වචී සංචේතනා වචී සංඛාරා, මනෝ සංචේතනා මනෝ සංඛාරා කියලා ඔක විග්‍රහ වෙනවා. චේතනා විතරක් නෙමෙයි චේතනාව සංචේතනා වෙලා තියෙන්නේ. එහෙම කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර අරිහතුන් වහන්සේ නොවන අනික් අයටයි ගොඩනගන්නේ ඒ මට්ටමට. යම් විදි හිතක් ගොඩනගනවා නම් යම් කිසි දෘෂ්ටියකට අනුකූලව අවිද්‍යාවේ තෘෂ්ණාව වැළඳගෙන අන්නේ අනුකූලව තමයි ගොඩනගෙන හිත මේ චේතනාව කරන්නේ. එයා හැම එකක්ම හිත ගොඩනගනවට කියනවා චේතනා. අවසානයේ නිකන් අරිහතුන් වහන්සේගේ ඒ චිත්තේ චේතනා තියෙනවා. හැබැයි වෙනස තියෙන්නේ මොකද්ද? චේතනා පාරිසුද්ධයි. පිරිසිදු බවින් යන්තරමක් ඇද්ද? උපරිම පිරිසිදුකම තියෙන හිතක ඔච්චරයි රහතන් වහන්සේගේ හිතේ. හැබැයි ඒ උනාට හිත හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ. ඒක අනිච්චයි දුක්ඛයි අනත්තයි. මොකක් නිසාද? පැවැත්මක් තියෙන එක කොහොමද හරියන්නේ හොදක් වෙන්නේ? මොනවා කරගන්නද? පැවැතිලා පවත්තන යවකින් සැනසෙල්ලක් නැහැ නේ දුක කරදර යන්න තියෙන්නේ. මොකද හේතුව? කොච්චර සුද්ධයි කිව්වත් උප්පාද තితి බංග කියන මොහතක් ගානේ ඇතිවෙන්නා වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි, එවඳු ක්‍රියාවලක් තමයි අර සුද්ධ චිත්තය කිව්වත් හටගත්තේ. හටගත්තේ මොනවා කරගන්නද? හටගෙන කරන්න දෙයක් නැති බව දැක්කාට පස්සේ දකින්නවා විපාක වශයෙන් උපන්න නිසා ඒ විපාකස්කන්ධයට අයිතිලා උපන් හරියක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. ඒ විපාක ස්කන්ධය අවසානය වෙනකම් පටිසන්ධියක් ලැබුවා නම් විඥානයක් මුල් කරගෙන ඒ විඥාණයෙන් ගැබ් වෙච්ච ශක්තිය නිසා ඒකේ පහළ කරපු නාම රූප හෙවත් ගතක් හිතා පහළ කරන්න හේතු වෙච්ච මූල ධර්මයක් පහළ වෙනවා. විපාක වශයෙන් විඥාන නාම රූප සලායතන කියලා ඒකට හේතු වෙන්නා වූ ආයතන වශයෙන් ඇස කන දිව නාසය ශරීරය ඊට අනුකූලව පහළ වෙලා ස්පර්ශ වේදනා කියන දෙක ලබා ගන්න මූල ධර්මයක් පහල කරලා දෙනවා. ওই ටික අයින් කරන්න බෑ විපාක ස්කන්ධේ. ওই පෙරභවී අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත් මොනවා හරි හටගත් වැලපිල්ලක් නිසා සංඛාරයක් හට ගොඩ නැගුවා. අන්න අපි ඉස්සෙල්ලා කිව්ව පුඤ්ඤාපි සංඛාර හරි අපුඤ්ඤාපි සංඛාර හරි ආනින්ජාපි සංඛාර හරි කියලා ගොඩ නගා ගත්ත එකින් සංඛාරපත්‍ය විඥාන කියලා එකින් පටිසන්ධියක් ඇති කෙරුවා නම් එහේ මේ විඥානයකින් ඒ විපාක විඥානයේ හැටි විපාක විඥානයෙන් ගොඩ නගලා දුන්න නාම රූපයේ ඒ විඥානයට අනුකූලයි. ඒ ඇසකන දිවනාසී ශාරීරිය මන ක්‍රියාත්මක වෙන්නේ ඊට අනුකූලව ආයතන වෙලා. ඒකෙන් ඊට අනුකූල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වෙනකොට දැයෙනවා. ස්පර්ශ තියෙනවා වේදනා තියෙනවා. අන්නේ එතෙන් දෙනකන් අහු වෙනවා. ඒ වේදනා ස්පර්ශ වේදනාකින් දී විපාක ස්කන්ධයට. අන්නේ විපාක චිත්තයක් ඔකර පහළලා ওই ටික දැනුම් දෙනවා. වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදානං කළොත් විපාකෝ කම්ම සම්භවෝ කියා ඊළඟට කර්මයක් රැස් කරනවා. අන්නේ වැය චේතනාව දෝෂයයි. රාග දේශ මොහ සහිතයි. එහෙම කළොත් වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදානෙට ගියොත් ඉතින් රහතන් වහන්සේට වේදනා කියන දැනීම පහළ වෙනවා. මොනවැන්ද? සුඛ වේදනා දැනෙනවා. දුක වේදනා දැනෙනවා. උපේක්ෂා වේදනා රහතන් වහන්සේට දැනෙනවා. උන්වහන්සේට වේදනාපත්‍ය තණ්හා නැහැ. වේදනාපත්‍ය පටිගං නැහැ. වේදනාපත්‍ය විදිකිච්ඡා නැහැ. වේදනාපත්‍ය උද්දච්ඡං නැහැ. ඒ පටිසම්පදී විභංගයට යනකොට දකින්න හම්බෙන්නේ අපි අහලා තියෙන්නේ වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන කියන මේ ක්‍රමයේ විතරයි. ද්වේෂ සිත්තියක් හටගත්තා නම් වේදනාපත්‍ය පටිගං. පටිගපත්‍ය අදිමොක් කොහෙම යන ක්‍රමයක් තියෙනවා. නැ වේදනා නිසා ගැටීම හට ගන්නවා. දැනෙන ස්වභාවයේ විරුද්ධ දෙයක් නම් දැනුනේ. තමා බලාපොරොත්තු වෙන දේට පහර වදින දෙයක් නම් දැනුනේ ගැටෙන්න පටන් ගන්නවා. වේදනාපත්‍ය පටිගං විලා. තමන්ට අහුවෙච්ච දේ තේරුම් ගන්න බැයි නා. වේදනාපත්‍ය විදිකිච්ඡා. සැක සහිතයි. කොච්චර හරි සැක කරනවා තේරුම් ගන්න බැහැ. එහෙම නැත්නම් හිත කැළඹෙනවා. වේදනාපත්‍ය උද්දච්ච. ඇවිසිච්ච ගම. අන්න ලෝභ දේශ මොහ කියන මේවට අනුකූලව ඇති වෙන්නා වූ වෙනස. රාග දේශ මොහයන් නැගුණාම. ඉතින් කොයි එක හරි නැගුණොත් මොකද වෙන්නේ? හැම එකකටම මේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් කරන චේතනාව ක්‍රියාත්මකයි. චේතනාවට කරන්න දෙයක් නැහැ. අවිද්‍යා තෘෂ්ණාදී කණු තමයි චේතනාව අපවිත්‍ර වෙන්නේ. ඉතින් අපි මොකද කරන්න ඕනේ? යෝ තස්ස ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ කියන දෙන කියලා තෘෂ්ණාව ශේෂයක් නැතුව විරාගයට නිරෝධයටපත් කළොත් චේතනාව තෘෂ්ණා සහගත වීමෙන් අවිද්‍යා සහගත වීමෙන් වෙන් වෙනවා. හැබැයි චේතනාව පහළ වෙනවා. ඒ චේතනාව තමයි අරිහත් ඵල චිත්තෙත් වෙන්නේ. ඒක පිරිසිදුම චේතනාව හිතක් හටගත්තා නම් අරිහතුන් වහන්සේගේ චිත්ත පාරිශුද්ධිය එහා තව චිත්ත පාරිශුද්ධියක් නැහැ. එතෙන් නිකන් ඒ චේතනාව තියෙනවා. චේතනාවෙන් ගොඩනගන්නේ කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක්. ඒක සංඛාර නෙවෙයි. ඒක කර්ම. එන කර්මයක් නිසා කර්ම හිතක් හෙවත් ක්‍රියා හිතක් රහතන් වහන්සේලාත් පහළ වෙනවා. ඒ චේතනාවට අනුකූලව ගොඩ නැගිච්චදී චේතනාව සංචේතනා වුණොත් තමයි සංඛාර පහළ වෙන්නේ. ඉතින් ඒක දකින්න ඕනේ සංඛාර පහළ වෙන්නේ සංචේතනාවලි. කාය හෙවත් ක්‍රියා පහළ වෙන්නේ චේතනාවලි. චේතනාවකින් සසර ගමනක් හදන්න බෑ. සංඛාර පහළන සංචේතනාවකින් සංඛාරපත්‍ය විඥානං කියලා එකකින් හදන්න පුළුවන් සසර ගමනට හේතුන ජනක කර්මයක් ගොඩනගන්න පුළුවන් වෙනවා. එතකොට ඉතින් ඔක දකින්න ඕනේ චේතනා කියන චෛතසිකය අන්නේ වගේ දෙයක්. ඉතින් චේතනා කර්මය හා ක්‍රියාව අතර සම්බන්ධතාවය තමයි විග්‍රහ කළේ. ක්‍රියාව විතරක් ඉදිරි වෙනවා රහතන් වහන්සේ. ඉතින් රහතන් වහන්සේ කියනවා කරනවා හිතනවා. හිතලාම තමයි උන්වහන්සේ පිණ්ඩපාත වඩින්නේ. බල මුත්‍රා පහ කරන්නේ. වඩවිල බලනවා. කවුරුවත් එනවද? උන්වහන්සේට ඒ බයලජා තියෙනවා. උන්වහන්සේට බය කියන්නේ මොන බයද නැත්තේ? ලෝකේ ඇතුළු කරන ජීවිතාසාවයි මරණ බයයි කියන එකට උන්වහන්සේ විහිදන්නේ නැත්තේ. අනික් කාරණේ බය යනු කාමයේ නමකි. කාම නැවති කාමයේ නැවති බයයි නැත්තේ. හැබැයි උන්වහන්සේටත් හිරියොතප් දෙක තියෙනවා. හිරියොතප් කියන එක විශේෂ ධර්මයක්. ඒක උන්වහන්සේ වුණාමත් මං මට කිසිම බයක් ලැජ්ජා වෙන දෙයක් කිසි දෙයක් නැහැ කියලා ওই සෙනගේ දිරියේ සිවුර උසගෙන එහෙම කොහොත් ඉඳගන්නේ නැහැ මල මුත්‍රා කරන්නේ. එහෙම ගතිය උන්වහන්සේට නෑ. පුදුම සංගලත්තියක් උන්වහන්සේගේ තියෙන්නේ. එහෙනම් උන්වහන්සේත් වඩවිද බලනවා. සරියුත් මහරහතන් වහන්සේ එක අවස්ථාවක කියනවා, "කුදකලාව ගමන් කරන එකට මං හරි කැමතියි. යටත් පිරිසේ ඉන්න මල මුත්‍රා ටිකව නිදහසේ පහ කළ හැකිනි. එනම් උන්නහතිත් කියනවනේ පැහැදිලිව තියෙනවනේ රහතන් වහන්සේ වුණත් ලැජ්ජාවය කියන එකක් තියෙනවා කියන එක. ඒක රහතන් වහන්සේට තියෙනවා. ඒකට කියන්නේ අර බුදුරන් වහන්සේ බය යනු කාමීත් නම කිව්ව එක තමයි රහතන් වහන්සේට නැත්තේ. කාමයක් නැහැ. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධර්මකාම කියන මේ කාම හයම ඉවරයි. ඒ නිසා උන්වහන්සේ කාම නැමැති බයෙන් නිදහස්. ඉතින් ඕකයි ඔය වචනේ විතරක් අහගෙන විග්‍රහ කරන රහතන් වහන්සේ බය නැහැ කිව්වහම විවිධාකාර ප්‍රශ්න නගනවා. එහෙනම් මොකද හොරු තලන් දෙනකොට මොගලන් හාමුදුරුවෝ අර ඉරිදි වලින් පැනලා ගියා තුන් වතාව. දුක් විඳින කවුද කැමති? දුකෙන් නිදහස් වෙන්න නිවන් දැක්කේ. හරි හතරපත් උනේ. සසර ගමන මහා දුකයි කියලා දැකලා මේක නිදහස් වෙන්න ඔයා කියන්නේ. ඉතින් සසර ගමනේ ඉන්න තික කොයි ගමනේද? උන්වහන්සේ පිරිනමන පානකන් ඉන්නේ සසර ගමනේනේ. අත්තරලා හිටිය අද විපාක ගමනේ ඉන්නවා. ඉතින් ඒකෙත් බය කැමතිද දුක් විඳින්න? ඒක ඉන්න දුක් විඳින්න කැමති නෑ මොනවා කරන්න දෙන්නේ. හැබැයි දන්නා ලෝකේ හැටි. විඳින්න සිද්ධ වුණොත් විඳිනවා. හැබැයි ඕනකමින් අමු අමු දුක් විඳින්නේ නෑ. ඉහාත්ම සුඛ විහෙන්නේ රහතන් වහන්සේ පිරිනමන පානකන ගත කරනවා. අමු අමු දුක් විඳින්න මට කමක් නෑ. ඕන දුකක් විඳින මං ඉන්නවා කියලා එහෙම ක්‍රමයක් නෑ. ඒක අත්ත කිලමතාන යෝගීටයි තියෙක. උන්වහන්සේ දෙකේම නෑ. සැප විඳින්න ඕන කියලා එහෙම එකක් නෑ. දුක් විඳින්න ඕන කියලා එහෙම එකක් නෑ. ලැබුණ යම්කිසි ආකාරයෙන් නිදහසේ සුඛ විහරණය කියලා යමක් තියෙනවා. කාම සුඛ විහරණය නෙමෙයි. බුදුරන් වහන්සේ දේශනා කරනවා සියලු සුඛ විහරණ මම එපා කියන්නේ නැහැ. යමක් නිසා කාමී නිසා ඇතිවෙන්නා වූ යම්කිසි දුබලතාවයකටපත් වෙන යමක් ඇද්ද? අන්න ඒක මම එපා කියනවා. අන්නේ සුකල්ලිකා නියෝගය කරන්න එපා. එහෙනම් ආර්යයන්ට පනෝපු සුඛයක් තියෙනවා. මොන සුඛේද මම එපා කිව්වේ නැත්තේ? යම් ධ්‍යාන සුඛයක් තියෙනවා නම් ඒ සුකල්ලිකා නියෝගය මම තහනම් කරලා නැහැ. ඉහාත්ම සුඛයෙන් රහතන් වහන්සේ ධ්‍යාන සුවයෙන් ඉන්නවා. එහෙනම් දුක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි දුක ආවයි කියලා කරන්න දෙයක් නැහැ නම් කම්පාවෙන්නත් එපා. ඒක ලෝකේ හැටි බව දැනින්න අකම්පේ වෙන්න. ඒකයි ක්‍රමවේදී. එහෙනම් බය නැති වෙන්නේ මොකටද? බය යනු කාමයේ නමකි. මඩ යනු කාමයේ නමකි. පංක යනු කාමයේ නමකි. සල්ල යනු කාමයේ නමකි. සල්ල කියන්නේ උල. කාමයට කියන නම් මොකක් නිසාද? කාමයට කොටු වෙච්ච කෙනා මඩ ගාගත්තා වගේ සත්වෙටපත් වෙනවා. අන්නේ උපමා පරිදි කාමයේ මඩ යනු කාමයේ නමකි. ලෝකයේ මඩ යනු මේ දූවිල්ලට කියන නමක්. ආර්ය විනේ මඩ කියන්නේ කාමයට. ලෝකයේ උල් කියන්නේ මේ ඇනෙන උල් වලට නමක්. ආර්ය විනේ උල කියන්නේ කාමයට නමක්. ලෝකයේ බය කියලා හිතන් කියන්නේ විවිධාකාර වන්නා වූ ජීවිත ආසාවට කරන කියන නමක්. ආර්ය විනේ බය කියන්නේ කාමයට නමක්. එහෙනම් ආර්ය විනේ රහතන් වහන්සේ බය ඉක්මෙව්වා කියන්නේ කාමයේ ඉක්මෙව්වා. ඉතින් මේව හැඟවිච්ච තැන් මෙයා විග්‍රහ කරනකොට සමහර වෙලාවට අද ස්වාමීන් වහන්සේලා අතරින් මේ ටික සිද්ධ වුණේ නැත්නම් මට දොස් කියන්න පුළුවන් මේ සෙනග ගෙන්න ඕන රටේ ඇති විකාර කතා කියලා කිය. අපවාදත් එනවා දැනුත් එනවා ළඟදිත් ආවා. එහෙම ඒවා එනවා. මොනවා කරන්නද? මේකේ නොකිය දීලා බෑ. හැඟවිලා තියෙන හරිය පෙන්වන්න වෙනවා. ඒකයි මම ඉතින් පෙන්වා දෙන්නේ. ඉතින් තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා රහතන් වහන්සේ වය නැහැ කිව්වේ රහතන් වහන්සේට කාමයක් නැහැ. ලැජ්ජා වය තියෙනවා. උන්වහන්සේ නිර්වත් එහෙම යන්නේ නැහැ. අර නිගන්ට යනවා කියලා හිටන් යන්නේ හැටියට එහෙම රහතන් වහන්සේලා යන්නේ නැහැ. හෙළුවේ යන්නේ නැහැ. මං ඔක්කොම අත්හැරලා ඉන්නේ මට ලැජ්ජාවත් ඇතරිය බයත් ඇතරිය කියලා එහෙම જાතියක් එහෙම නැහැ. ඉතින් හොඳ තේරුම් ගන්න ඕනේ ලෝකයේ උපරිම ශිෂ්ටතාවය තියෙන රහතන් වහන්සේට. උන්වහන්සේ සමාන සංවර චර්යාවක් අනික කිසි කෙනෙක්ගේ නැහැ. උන්වහන්සේ තරම් ලැජ්ජා බය සහිතව කටයුතු කරන්නේ අනික කවුරුවත්. හැබැයි ඒ බය අර නැති කරපු බය කියන්නේ ඕකට එහෙම නෙමෙයි. බය anu කාමී නම් කියන්නේ කාමී නැමැති බයයි නැති කලේ. අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් චේතනාවයි කර්මයයි ක්‍රියාවයි කියන දෙක අතර වෙනස ඕකෙන් තේරුම් ගන්නට කර්මයක් යම් කිසි විදිහක පවිතුණං පාප කර්මයක් වෙනවා. ඒ වගේ අවිද්‍යා සාගතය අවිද්‍යාපත්‍ය පුඤ්ඤාපි සංඛාරා අවිද්‍යාපත්‍ය අපුඤ්ඤාපි සංඛාරා අවිද්‍යාපත්‍ය ආනිඤ්ඤාපි සංඛාරා කියලා මෙහෙමත් අවිද්‍යාවම ප්‍රත්‍ය කරගෙන පින් පව් සහ ඒ වගේම අරූපාවචර සංඛාර කියන කොටසක් වලනවා. තුන් ලෝකයේ සැරිසරන සංඛාර වලට අයිති. සැරිසරන එක තියෙන තාක්කල් තුන් ලෝකයේ කොතන හරි කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන කෝකේ හරි පැවැත්මක ඉන්න බලාපොරොත්තුවක් ප්‍රියමනාපයක් තියෙනවා නම් අන්නේ ප්‍රියමනාපය නිසා ගොඩනැගිනවා නම් අවිද්‍යාව ඔහු ළඟ තියෙනවා ඒ මට්ටමට. අවිද්‍යාවෙන් තමයි ගොඩනැගින්නේ. ඒ රහතන් වහන්සේ ළඟ තමයි මේ සීල අවිද්‍යාව නැත්තේ. ඔබ තෝරා ගන්න ඕනේ මේ විදිහට. එනිසා මේ චේතනාවෙන් කර්ම ගොඩ නැගෙනවා කියන්නේ අවිද්‍යාව සහගත වුණොත් එහෙම ওই චේතනාව. එන්න අවිද්‍යාව නිරෝධ නොකරන තාකල් ගොඩ නැගිනකොටම අවිද්‍යාව සහගතවයි ගොඩ නැගින්නේ. යථාර්ථය දැක්කට පස්සේ අවිද්‍යාව විදිලා ගියාට පස්සේ උන්වහන්සේ විද්‍යාවටපත් වුණා, ප්‍රඥාව පහළ වුණා. ඊට පස්සේ චේතනාව ගොඩ නැගින්නේ ප්‍රඥාව ප්‍රදාන කරගෙන. ප්‍රඥාවෙන් චේතනාව ගොඩ නැගිනවා නම් හිත ගොඩ නැගිනකොටම ප්‍රඥාවෙන් නම් ගොඩ නැගුණි. ඒ හිත කෙලෙස් වලින් තොරයි. කිසිම කෙලෙසයක් හිතන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. එනිසා උන්වහන්සේගේ ප්‍රඥාව කෙලෙසින් ප්‍රඥාවෙන් ගොඩ නැගින යම් චිත්තයක් ඇත්නම් අනිදස්සනං කියන්නේ අන්නේ චිත්තේට. අනිදස්සන චිත්තේ ස්වභාවය. ඉතින් ඒ චිත්ත ස්වභාවය අන්න එහෙම එකක්. ඉතින් ඔක දකින්න ඕනේ. ඒ ස්වභාවය ඒකයි. ඉතින් චේතනා පිළිබඳව ඒ ටික තේරුම් ගත්තාම ඇති හුඟක් විස්තරේ ටික කියවුනේ දැන්.